අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌව ගුරු කෙතරින් මේ සෝදානම 10-11 ශ්‍රේණි සඳහා නැටුම් පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ නැටුම් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත්, දියතලාව මහා විද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්.
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. වෙනදා වගේම අදත් අපි ආවේ නර්තන විෂයේ අරුත්බර වගේම තාම වැදගත් පාඩමක් අරගෙනයි. 11 ශ්‍රේණියේ දුවදරුවන්ට මහන්සි වෙලා මතක තියාගන්න වෙනවා මේ විදේශීය නර්තන සම්ප්‍රදායන් පිළිබඳව. අපි දන්නවා ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන්ගේ අපි ඉගෙන ගන්න අවශ්‍ය කරුණු කාරණා රාශියක් තියෙනවා. ಭಾರತ, කතක්, කතකලි, මණිපුරි කියන නර්තන සම්ප්‍රදායන් වලද අපි ಭಾರತ කතක් කියන සම්ප්‍රදායන් සහ කතකලි නර්තන සම්ප්‍රදායත් ඉගෙනගෙන අවසන් මේ වන විට. එහෙම නේද? මතක් කරගන්නට ඕනි මගේ ආදරණීය දුවලා පුතාලා. එහෙමනම් ඒ ಭಾರತ කතක් කතකලි වලට අමතරව ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන මණිපුරි නර්තන සම්ප්‍රදාය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ඔයාලගේ ආදරණීය නදීකා ගුරුතුමිය සැදී පැහැදී ඉන්නවා. එහෙමනම් දැන් ඔයාලට මණිපුරි නර්තන සම්ප්‍රදාය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නදීකා ගුරුතුමිය සූදානම් නේද?
සුබ දවසක් ඔයාලා හැමෝටම පුතේ. වෙනත් සංස්කෘතියකට අයත් නර්තන සම්ප්‍රදායන් යන ප්‍රධාන මාතෘකාවත් සමග 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්නා ලද නර්තන සම්ප්‍රදායක් වශයෙන් මණිපුරි නර්තන සම්ප්‍රදාය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, මණිපුරි නර්තන සම්ප්‍රදාය ගැන ඉගෙන ගැනීමේදී විශාල පරාසයක් ඔබට අවබෝධ කර ගැනීමට තියෙනවා. ඒ පිළිබඳව මනා අවබෝධයක් මේ පාඩම කරගෙන යනකොට ඔබට වැටහෙයි. ඉතින් දරුවනේ, ඔබට පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා මෙන්න මේ ආකාරයට අනුමාත්‍රිකා කොටස් කරමින් පාඩම ඉදිරියට ගෙන ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා. එහෙමනම් පළමුවෙන්ම මණිපුරි නර්තන සම්ප්‍රදාය විකාශය හා ප්‍රචලිත ප්‍රදේශ ගැන අපි අවධානය යොමු කරන්න ඕන. මීළඟට බලාපොරොත්තු වෙනවා එහි සංගීතය කුමක්ද යන්න ඔබට පැහැදිලි කරලා දෙන්න. වාද්‍ය භාණ්ඩ, මණිපුරි නර්තන අංග, ඒ වගේම මණිපුරි රංග වස්ත්‍රාභරණ, අවසානයේ අංග රචනයේ පිළිබඳව එකින් එකට ප්‍රධාන කරුණු මතක තියාගෙන අපි පාඩම අරන් යම්. එහෙම හොඳයි නේද පුතේ? ඉතින් වෙනදා වගේ පොතක් පෑනක් එහෙම ළඟට ගන්නකෝ. ඉතින් මේ පාඩමෙන් කියවෙන ඉතා වැදගත් යයි සිතන කරුණු ඔයාලා හොඳ අවධානයෙන් සටහන් කරගන්න. හරි, දැන් අපි පාඩමට සූදානම් වෙමු. මණිපුරි නර්තන සම්ප්‍රදාය විකාශය හා ප්‍රචලිත ප්‍රදේශ. ඊසාන දිග භාරතයේ බ්‍රහ්මපුත්‍ර නදියටත් ඇසෑමටත් පිහිටි සුන්දර කඳුවැටි හා මිටියාවත් වලින් ග්‍රහණ වූ ප්‍රදේශයක් ලෙස අපට මෙය හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රදේශය ඈත අතීතයේ ජලයෙන් යට වී තිබුණු බවත්, දෙවියන්ගේ රැඟුම් රඟ දැක්වීම සඳහා රංග භූමියක් තෝරා ගැනීමේදී එම ජලය ගලා යෑමට සලස්වා මේ කී සුන්දර ප්‍රදේශය නිර්මාණය කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙනවා. මේ ආකාරයෙන් ගත් කල මණිපුරි නර්තන සම්ප්‍රදාය උත්තර භාරතයේ ඊසාන දිග භාරතයේ ප්‍රභවය ලබා ඇති බව ඒ වටා ගෙතුණු විවිධ වූ කතා පුවත් වලින් අපිට පැහැදිලි වෙනවා නොඅනුමානයි. ඉතින් දුවේ පුතේ, එම කතා පුවත් දෙක මොනවාද කියලා අපි දැන් හඳුනාගමු. හොඳට මතක තියාගන්න වැදගත් සුවිශේෂී කරුණු දෙකක්. ඒ එක් කතා පුවතක් තමයි පුතේ, ශිව දෙවියන් හා පාර්වතී දේවිය සම්බන්ධ කතා පුවත්. ඔන්න මතක තියාගන්න. ශිව දෙවියන් හා පාර්වතී දේවිය සම්බන්ධ කතා පුවත්. අනෙක් කතා පුවත රාධා හා ක්‍රිෂ්ණගේ ප්‍රේමාන්විත කතා පුවත. ඉතින් පුතේ මේ කතා පුවත් දෙක තමයි මණිපුරි නර්තනයට පසුබිම් වෙලා තියෙන්නේ. ඒ කතා පුවත් දෙක හොඳට මතක තියාගන්න. තවත් වැදගත් වූ කරුණක් දැස මීළඟට අපි අවධානය යොමු කරන්න ඕන. මේ මණිපුරි නර්තනය ගොඩක්ම ආගමික පදනමක් මත ක්‍රිෂ්ණා ඇදහිීමේ ආගමික උත්සවයක් සඳහා පමණක්ම සීමා වූ නර්තන අංගයක්. ඒ අතීතේ. ඉන් බැහැරට කැඳවාගෙන ගොස් ලෝකයාගේ අවධානයට මේ මණිපුරි නර්තනය යොමු කරලා තියෙනවා. මේ මණිපුරි නර්තනය යොමු කර පුද්ගලයා අපිට මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ ගෞරවේ හිමිවන්නේ ඔයාලා අහලත් ඇති මහා කවි රවීන්ද්‍රනාත් තාගෝරුතුමාට. මේ රවීන්ද්‍රනාත් තාගෝරුතුමා කියලත් කියනවා පුතේ, රවීන්ද්‍රනාත් තාගෝරුතුමා කියලත් සඳහන් වෙනවා. මේ නම් දෙකම ලිව්වට වැරදි නෑ, දෙකම නිවැරදි. ඒ නිසා හොඳට මතක තියාගන්න, රවීන්ද්‍රනාත් තාගෝරුතුමා කියලත් කියනවා, රවීන්ද්‍රනාත් තාගෝරුතුමා කියලත් කියනවා. 20 සියවසෙහි මුල් භාගයේ මේ රවීන්ද්‍රනාත් තාගෝරුතුමා විසින් මෙම නර්තන ශෛලිය ශාන්ති නිකේතනයේ විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කරලා තියෙනවා. එතකොට නර්තනය, ඒ කියන්නේ මණිපුරි නර්තනයේ විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කරලා තියෙන්නේ ශාන්ති නිකේතනයේදී. ඉතින් දරුවනේ, අවධානයෙන් ඔබට මතක තියාගත යුතු කරුණු කිහිපයක් තමයි මම ඔය ඉහතින් සඳහන් කළේ. හොඳට මතක තියාගන්න. ආපහු සැරයක් කිව්වොත්, ප්‍රචලිත ප්‍රදේශයේ කෙටියෙන් කිව්වොත් උත්තර ભારતીય ඊශාන දිග ભારતીય. ඒ වගේම තමයි මණිපුරි නර්තනය සඳහා මුල් වූ කතා පුවත් දෙක. නැවතත් මම මේ මතක් කරලා දෙන්නේ මේවා හොඳට මතක තියාගන්න ඕන හින්දා. ශිව දෙවියන් හා පාර්වතී දේවිය සම්බන්ධ කතා පුවත්, ඒ වගේම රාධා හා ක්‍රිෂ්ණගේ ප්‍රේමාන්විත කතා පුවත්. ඒ වගේම මෙම නර්තන ශෛලිය විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කරලා තියෙන්නේ රවීන්ද්‍රනාත් තාගෝරුතුමා. ඔන්න මතක තියාගන්න. නැවත සැරයක් කියනවා මම. 20 සියවසෙහි මුල් භාගයේ මොන ස්ථානයේද? ශාන්ති නිකේතනයේදී. හොඳට මතක තියාගන්න දරුවනි, නැවත නැවත සැරයක් ඔයාලට මතක් කරලා දෙන්නේ මේ පාඩමේ වැඩි කොටසක් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 1-2 කොටස්වල අනිවාර්ය ප්‍රශ්නවලට එන සුවිශේෂී පාඩමක් හින්දා. මීළඟට මණිපුරි නර්තන සම්ප්‍රදායේ සංගීත සම්ප්‍රදාය අපි දැන් හඳුනා ගනිමු. සංගීත සම්ප්‍රදාය මතක තියාගන්න, කෙටියෙන් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය තමයි සංගීත සම්ප්‍රදාය වෙන්නේ. ඒ වගේම තමයි හින්දුස්ථානී සංගීතය කියලත් අපි කියනවා. හොඳට මතක තියාගන්න. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය, තවත් නමකින් අපි කියනවා හින්දුස්ථානී සංගීතය. ඒ දෙකම ලිව්වට මේ වැරදි නෑ, නිවැරදි. ඔන්න මතක තියාගන්න. සමහර විට ඔයාලා දැන් බලනවා ඇති ಭಾರತೀಯ, උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. ඊළඟ එහෙනම් හින්දුස්ථානී සංගීතය කියන්නේ. ඒ දෙකම ලිව්වට වැරදි නෑ. හොඳට මතක තියාගන්න. සංගීත භාණ්ඩ. මණිපුරි නර්තනය සඳහා භාවිතා වන ප්‍රධාන පසුබිම් සංගීත භාණ්ඩ හතරක් අපට හඳුනා ගන්න තියෙනවා. හතරක්. එහි ප්‍රධානම අවනද්ද භාණ්ඩය. හොඳට මතක තියාගන්න ඕනි මේක නම් මොකද පුතේ මෙන්න මේ අවනද්ද වාද්‍ය භාණ්ඩය රූප සටහන් අඳින්නත් වෙනවා රූප සටහන් ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයක් යොමු කරන්නත් වෙනවා ඒ නිසා මේ වාද්‍ය භාණ්ඩේ නම හොඳට මතක තියාගන්න පුංග් වාද්‍ය භාණ්ඩය මොකද්ද නම ප්‍රධාන අවනද්ද වාද්‍ය භාණ්ඩය පුංග් වාද්‍ය භාණ්ඩය ඉතින් දරුවනේ මේ පුංග් වාද්‍ය භාණ්ඩය සකස් කරලා තියෙන්නේ කොහොමද කියලා දැන් අපි සැකවින් හඳුනාගමු මේ සකස් කරලා තියෙන්නේ ලීයෙන් මැදින් මහත්ව දෙකලවර ක්‍රමිකව සිහින්ව සකසා තියෙනවා ඉතා ළඟින් ළඟ යොදා ඇති හම් වරපටි වලින් ශක්තිමත් කරලා තියෙනවා මේ බෙරේ එක් ඇසක් අඟල් 6ක විස්කම්බයකින් යුක්ත වෙනවා අඟල් 6ක අනෙක් ඇස අඟල් 4ක විස්කම්බයකින් යුක්ත වෙනවා මේ බෙරේ දෙපසෙහිම බදාම යොදා තිබීම සුවිශේෂී ලක්ෂණයක් මේකේ තවත් සුවිශේෂී වූ ලක්ෂණයක් තියෙනවා වාදනය කරනකොට වාදනය කරන අවස්ථාවේ සුදු රෙදි කඩකින් බඳ ආවරණය කරලා තිබීම තවත් සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම තමයි පුතේ වර්තමානයේදී මේ වාද්‍ය භාණ්ඩයට අමතරව තවත් වාද්‍ය භාණ්ඩ කීපයක් යොදාගෙන තියෙනවා. ඒව තමයි බටනලාව, හග්ගෙඩිය, එස්රාජය, ඒ වගේම තාල නම් වූ ලෝහමය يعني තාලම් පොටක් වගේ තියෙන වාද්‍ය භාණ්ඩයක්. මේවා අරගෙන තියෙන්නේ පුතේ පසුබිම් වාද්‍ය භාණ්ඩ වශයෙන්. මේ වර්තමානයේ යොදාගත් වාද්‍ය භාණ්ඩ. මතක තියාගන්න බටනලාව, හග්ගෙඩිය, එස්රාජය, තාල නම් වූ ලෝහමය තාලම් පොට. ඒ වගේම දේවාලයේ ගැන ස්තෝත්‍ර සඳහා පෙනා නම් වූ තත්වාදී භාණ්ඩයක් භාවිතා කරලා තියෙනවා. පෙනා නම් වූ තත්වාදී භාණ්ඩයක් භාවිතා කරලා තියෙනවා දේවාලවල ගැයෙන ස්තෝත්‍ර සඳහා. ඔන්න ඔය වාද්‍ය භාණ්ඩ ටික හොඳට මතක තියාගන්න පුතේ. මොකද දන්නවද? තාක්ෂණික දියුණුවත් සමග පුතේ ඔයාලා ඉන්නේ ගොඩක් ඉදිරියෙන්නේ. ඒ නිසා මේ ගුවන්විදුලි වැඩසටහන් මගින් අපට මේවාට අයත් රූප සටහන් පෙන්වන්න බෑ. ඒ නිසා හොඳ දරුවන් වගේ මෙම නර්තන සම්ප්‍රදායන්වල රූප සටහන් අනිවාර්යෙන්ම ගත යුතුයි. මොකද රූප සටහන් ආශ්‍රයෙන් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් අහන නිසා. ඒ නිසා හොඳ දරුවෝ වගේ සමහර අවස්ථාවල පාසල පටන් ගත්තොත් පුතේ ඔයාලගේ ආදරණීය ගුරුවරුන් ඔයාලට මේ රූප සටහන් දෙයි. ඒ නිසා බය වෙන්න එපා. හැබැයි ඔයාලටත් මේව ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් හරහා ගිහිල්ලා මේ මණිපුරි නර්තනය කියලා සර්ච් කරාම අපිට මේ රූප සටහන් ගන්න පුළුවන්. ඔයාලගේ වැදගත් දේවල්. ඔයාලා මහන්සි වෙලා ඒ දේවල් හොයා ගන්න වෙනවා. මොකද මේ අවස්ථාව නිසා පාසල පටන් ගන්නේ කවදාද කියලා අපිට කියන්න බැහැනේ. ඒ නිසා ඔයාලා උනන්දුවෙන් මෙන්න මේ පාඩම් වලට සවන් දීලා මේ පැවරුම් ටික කරන්න ඕන. හොඳට මතක තියාගන්න. හරි. දැන් අපි බලමු මණිපුරි රංග වස්ත්‍රාභරණ මොනවාද කියලා. මණිපුරි රංග වස්ත්‍රාභරණ. මේ මණිපුරි රංග වස්ත්‍රාභරණ පුතේ කාන්තා රංග වස්ත්‍රාභරණ, පිරිමි රංග වස්ත්‍රාභරණ කියලා කොටස් දෙකකට වෙන් කරනවා. දැන් අපි ගත්තොත් කාන්තා රංග වස්ත්‍රාභරණ කිව්වොත් රාධාගේ හා ගෝපිකාවන්ගේ. මම දැන් කිව්වනේ කතා පුවත් දෙකක් ආශ්‍රයෙන් තමයි මේ නර්තනය ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ කාන්තා රංග වස්ත්‍රාභරණට අයත් වෙන්නේ රාධාගේ හා ගෝපිකාවන්ගේ රංග වස්ත්‍රාභරණ. අපි දැන් එකින් එකට හඳුනා ගමුකෝ මේ රංග වස්ත්‍රාභරණ මොනවාද කියලා. කුමින්. කුමින්. ගෝපිකාවන්ගේ ඉඟටියේ සිට වලලු කරතෙක් වැසෙනසේ සකස් කරන තියෙන බැරලයක ආකෘතියක් ඇති සායම්. බැරලයක් හා සමානයි. ඒ සාය කුමින් කියලා හඳුන්වනවා. හැබැයි පුතේ මේවා ගොඩාක්ම රන් රිදී නූලෙන් තමයි අලංකාර කරලා තියෙන්නේ. මෝස්තර ගොඩක් දැක ගන්න තියෙනවා. ඒවා ගෙත්තම් කරලා තියෙන විවිධ වූ මෝස්තර අණුව. තැනින් තැන පණිවිඩ කොට ඊළඟට තුනී කණ්ණාඩි කෑලි අල්ලලා මොකද දිස්නය හා චමත්කාරය ලබා ගන්න තමයි ඒ විදියට මේ පළිඟු කැට හා තුනී කණ්ණාඩි හයි කරලා තියෙන්නේ. මොන්න මතක තියාගන්න. කුමීන් කියන්නේ කෙටියෙන් ඔයාලා මතක තියාගත්තොත් වලලු කරතෙක් ඉගටියේ සිට වලලු කරතෙක් වැසෙනසේ සකස් කර බැරලේක ආකෘතියක් ඇති සායම්. එහෙම මතක තියාගන්න. වැඩි විස්තර ලියන්න ගියාම ඔයාලා මේ රන් රිදී නූලෙන් ගෙත්තම් කරලා තියෙන දේවල් තැනින් තැන පළිඟු කැට හා තුනී කණ්ණාඩි කැබලි හයි කරලා තියෙන ඒ දේවලුත් ලියන්න. එම කිසි වරදක් නෑ පුතේ. ඊළඟට තියෙනවා පොෂ්වාන්. පොෂ්වාන්. මේ පොෂ්වාන් කියන්නේ මං අර ඉස්සෙල්ලා කිව්වනේ කුමින් ඇඳුමට, ඒ කියන්නේ සායට උඩින් ඒ මත විනිවිද පෙන්න සුදු පැහැති දුහුල් රෙද්දක්. ඒ දුහුල් රෙද්දෙන් තමයි මහලා තියෙන්නේ කෙටි සායක්. කෙටි සායක්. හැබැයි මේ කෙටි සාය තියෙන්නේ කොහෙද පුතේ? කුමීන් නැඳුමට නැත්තම් සායට උඩින් විනිවිද පේන සුදු පැහැති රෙද්දකින් තමයි මේ කෙටි සාය මහලා තියෙන්නේ. ගොඩාක්ම අලංකාර කරලා තියෙන්නේ කොහොමද? රැලි සහිතයි. ඒ කියන්නේ රැලි ගොඩක් දාලා ගොඩක්ම රංග වස්ත්‍ර, ඒ කියන්නේ චමත්කාරය ලස්සනට විදහා දැක්වෙන විදිහට තමයි මේ රංග වස්ත්‍රාභරණය සකස් කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. කෙටියෙන් කිව්වොත් කුමින් ඇඳුමට, ඒ කියන්නේ සායට උඩින් විනිවිද පෙන්න සුදු පැහැති දුහුල් රෙද්දකින් මසන ලද කෙටි සායක්. එහෙම මතක තියාගන්න. පොෂ්වාන් කියලා කියනවා. ඔන්න ඔය නම් හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේ නමින් තමයි එන්නේ ඔයාලට විභාග ප්‍රශ්න පත්‍ර වල උනත් උත්තර ලියන්න එන්නේ මෙන්න මේ නමින්. කෙටි සාය එහෙම ලියලා බෑ පුතේ. ඒවට කියන නම් හොඳට මතක තියාගන්න ඕනේ. කුමීන් කියන්නේ ඉඟටියේ සිට වලු කරතෙක් වැසෙනසේ සකස් කරන බැරණේක ආකෘතියක් තියෙන සායක්. ඒ වගේම පොෂ්වාන් කියන්නේ කුමින් ඇඳුමට උඩින් ඒ මත විනිවිද වෙන්න සුදු පැහැති දුහුල් රෙද්දකින් මසන ලද කෙටි සායක්. ඔන්න ඔය විදිහට මතක තියාගන්න. ඊළඟට තවත් තියෙනවා කොංගොයි. කොංගොයි මේ ඇවිල්ලා පුතේ ඉනට පළඳින පටිය. ඉන පටිය, ඉනට පළඳින පටිය. ඉන හැඩය අපේ තියෙනවා, ඉන හැඩ තියෙන්නේ. ඒ වගේ ලස්සන කරලා තියෙන අලංකාරවත්ව සකසා තියෙන ඉනට පළඳින පටියක් තියෙනවා. ඒකට තමයි අපි කියනවා කොංගොයි කියලා. කොංගොයි කියලා. ඊළඟට තව දෙයක් තමයි, තවත් රංග වස්ත්‍රාභරණයක් තියෙනවා, රිෂම්පුරීට්. මොකද රිෂම්පුරීට්? මේ උඩුකය සඳහා අඳින ලද හැට්ටය. විල්ලුද හැට්ටය රිෂම්පුරීට් කියලා කියනවා. මේවා වර්ණ වලින් යුක්තයි. ඒ කියන්නේ වර්ණ කීපයකින් අඳින්න පුළුවන්. කළු, රතු, කොළ පැහැති වර්ණයන්ගෙන් සකසලා තියෙනවා. ඒ කියන්නේ මහලා තියෙනවා. උඩුකය සඳහා, ඒ කියන්නේ විල්ලුද හැට්ටය, අපි උඩට අඳින හැට්ටය හා සමානයි. එහි අත්, කර, ඉඟ පෙදෙස රන්වන් බෝඩර වලින් අලංකාර කරලා තියෙනවා. මෙන්න මේ හැට්ටය රිෂම්පුරීට්. මතක තියාගන්න. රතු, කළු, කොළ පැහැති වර්ණයන්ගෙන් තමයි ලස්සන කරලා තියෙන්නේ, මහලා තියෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා පුතේ, රංග වස්ත්‍රාභරණයක්, මයිකුම්. මොකද මයිකුම්? හිසට පළඳින වේලය. හිසට පළඳින වේලයට අපි කියනවා මයිකුම් කියලා. අපේ පුතේ දැන් ඔය පහතරට මනාලියන්ගේ අර වේලයක් තියෙන්නේ, අන්න ඒ විදිහට සකස් කරන ලද වේලයක්. හිසට පළඳින වේලය. දුහුල් සලුවකින් තමයි ඒකත් මහලා තියෙන්නේ. ඒකත් මතක තියාගන්න. කොක්තුම්බි. කොක්තුම්බි තුම්බි. හිස් පළඳනාව. හිසට පළඳින පළඳනාවක් කොක් තුම්බි කියලා අපි හඳුන්වනවා. ඊළඟට තවත් රංග වස්ත්‍රාභරණයක් තියෙනවා කුදොස්. කුදොස්. ඒ ඇවිල්ලා නම් වස්ත්‍රාභරණයක් නෙවෙයි ආභරණයක්. ආභරණයක් දෑතට පළඳින වළලු විශේෂයක්. ඔන්න වළලු වලට කියන නම මණිපුරි නර්තන සම්ප්‍රදායේදී කුදොස් කියලා හඳුන්වනවා. දෑතට පළඳින වළලු විශේෂයක්. කුණ්ඩලානි. කනට පළඳින කරාම්බු. කනට පළඳින කරාම්බු වලට අපි කියනවා කුණ්ඩලානි කියලා. මෙන්න මේ රංග වස්ත්‍රාභරණ වලට කියන නම් හොඳට මතක තියාගන්න පුතේ. මොකද මේවා අනිවාර්යෙන්ම ප්‍රශ්න පත්‍ර වලට එනවා. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට එන අනිවාර්ය ප්‍රශ්න මේ. හැබැයි අර මම කිව්වා වගේ මේ තියෙන රූප සටහන් අනිවාර්යෙන් ඔයාලා ළඟ තියාගන්න ඕන. දැන් ඔයාලා තේ තමයි පුතේ ගොඩක්ම වැඩ ටිකක් තියෙන්නේ. වැඩ පෙන්වන්න එපේ අපි. හා නැටුම් විෂයේ තියෙන දේවල් ඔයාලා විහිින්ම අරගෙන රූප සටහන් අරගෙන මේ දේවල් හොඳට මතක තියාගන්න. ආ පාසල තිබුණා නම් පාසල පටන් ගත්තා නම් ඔයාලගේ ගුරුවරුන් ඔයාලට මේ දේවල් රංග වස්ත්‍රාභරණයේ දේවල් එකින් එකට දෙනවා. දැන් ඔයාලා මේවා අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඊළඟට දැන් අපි බලමු පුතේ ඒ කිව්වේ කාන්තාවන්ගේ රංග වස්ත්‍රාභරණ. දැන් අපි බලමු පිරිමි රංග වස්ත්‍රාභරණ. මේ පිරිමි රංග වස්ත්‍රාභරණ කිව්වොත් ක්‍රිෂ්ණගේ ඇඳුම් පැළඳුම්. මම කලින් සඳහන් කරානේ රාධා ක්‍රිෂ්ණගේ ප්‍රේම වෘතාන්ත කතාව. ඒ විදිහට අපි කතා පුවත් දෙකක් ආශ්‍රයෙන් තමයි මණිපුරි නර්තනය හැම නර්තනය සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පිරිමි රංග වස්ත්‍රාභරණය ක්‍රිෂ්ණගේ රංග වස්ත්‍රාභරණ මෙන්න මේ විදිහට අපි හඳුන්වනවා. දෝතිය. මේ දෝතිය කියලත් කියනවා පුතේ, ජෝතිය කියලත් කියන අවස්ථා තියෙනවා නැත්තේ නැහැ. දෝතිය කියලත් කියනවා, ජෝතිය කියලත් කියනවා. යටි කයට අඳුන ලබන ඇඳුම. මේවත් ගොඩාක් ලොකුවට ගෙත්තම් කරලා තියෙනවා, අලංකාර කරලා තමයි අපි මේකට කියනවා. මේ ජෝතිය කියලත් කියනවා, දෝතිය කියලත් කියනවා. මේ නම් දෙක මතක තියාගන්න. යටි කයට අඳුන ලබන ඇඳුම. හරි. ඊළඟට මකුට පළඳනාව. මේකට තව නමක් කියනවා පුතේ, චූරා. මොකද්ද? චූරා කියලත් කියනවා. මකුට පළඳනාවක් කියලා කියනවා. චූරා නමිනුත් හඳුන්වනවා. මේක හැබැයි පුතේ හොඳ සුවිශේෂී වූ කාරණයක්. ඇයි ඒ? ගෞරවයක් දක්වන්නා වූ ආභරණයක්. ඒ කියන්නේ ක්‍රිෂ්ණ සඳහා පමණයි මේ විශේෂ ආභරණේ පළඳින්නේ. ක්‍රිෂ්ණ සඳහා පමණයි. ගෞරවාන්විත පළඳනාවක් කිව්වොත් නිවැරදි. මේක සකස් කරලා තියෙන්නේ මේ මොනර පිහාටුවක ආකෘතියකින් තමයි සකස් කරලා තියෙන්නේ. මකුට පළඳනාව. හොඳට මතක තියාගන්න. ක්‍රිෂ්ණගේ චරිතයේ සඳහා පමණක් භාවිතාවන රංග වස්ත්‍රාභරණය. ඔහොම එන්න පුළුවන් ප්‍රශ්න. මකුට පළඳනාව නැත්නම් චූරා කියලා නමින් හඳුන්වනවා. ඊළඟට කුදොස්. මම ඉහතිමුත් සඳහන් කරා කාන්තා මේ ආභරණයක් තියෙනවා කියලා. ඒ වගේම පිරිමි රංග වස්ත්‍රාභරණෙත් ආභරණයක් තියෙනවා කුදොස් කියලා. ඒත් දෑතට පළඳින වළලු විශේෂයක්. මම මතක තියාගන්න. දෑතට පළඳින වළලු විශේෂයක් තමයි කුදොස් කියන්නේ. ඔන්න දැන් මෙන්න මේ පාඩමේ තිබුණු මේ සුවිශේෂී කරුණු ටික හොඳට මතක තියාගන්න ඕනි. මණිපුරි රංග වස්ත්‍රාභරණ ගත්තොත් කාන්තා රංග වස්ත්‍රාභරණ සහ පිරිමි රංග වස්ත්‍රාභරණ කියලා කොටස් දෙකකට බෙදෙනවා. කාන්තා රංග වස්ත්‍රාභරණ ගත්තොත් රාධාගේ හා ගෝපිකාවන්ගේ රංග වස්ත්‍රාභරණ, පිරිමි රංග වස්ත්‍රාභරණ ගත්තොත් ක්‍රිෂ්ණගේ රංග වස්ත්‍රාභරණ. මේවා එකින් එකට නමුත් ඒ වගේ අදහසත් හොඳට මතක තියාගන්න. නැවත නැවතත් කියන්නේ මේවා අනිවාර්යෙන් ප්‍රශ්න හින්දා. ඊළඟට අපි බලමු මණිපුරි නර්තන අංග. මණිපුරි නර්තන අංග මොනවාද කියලා. ගිය අවුරුද්දෙත් පේපර් එකට ඇවිල්ලා තිබුණා. ඔයාලා දැන් පාඩම් කරනවෙම ඇතිනේ පුතේ. මේ වගේ මේ තියෙන ප්‍රශ්න ඔයාලට හම්බෙනවත් ඇති කියලා මම හිතනවා. මණිපුරි නර්තන අංග. රාස්ලීලා. හොඳ නර්තනාංග කීපයක් තියෙනවා. රාස්ලීලා, පරෙංග, පුංචෝලම්, කර්තාල්චෝලම්, සංකීර්ත. ඔන්න ඔය විදිහට නර්තනාංග පහක් තියෙනවා. අංග පහක්. එතන රාස්ලීලා කියන නර්තනාංගය නිර්මාණය වෙලා තියෙන්නේ රාධාහ ක්‍රිෂ්ණන් කියන මේ ප්‍රේම වෘතාන්තයේ තේමා කර ගනිමින්. මේ රාස්ලීලා කියන නර්තනාංගය නිර්මාණය වෙලා තියෙන්නේ රාධාහ ක්‍රිෂ්ණන් ප්‍රේම වෘතාන්තයේ තේමා කරමින්. විවිධ උත්සව අවස්ථා නියෝජනය කරන ඔය රාස්ලීලා කියන නර්තන අංගයේ මණිපුරි නර්තනයට අදාළව නර්තනාංග තවත් හතක් තියෙනවා. ඒ කියන්නේ රාස්ලීලා කියන නර්තනාංගයත් එක කොටස් හතක් තියෙනවා තව. ඒව හඳුන්වන්න පුළුවන් අපිට මහා රාස්, වසන්ත රාස්, ඊළඟට කුංජ රාස්, නුට්ටිය රාස් කියන මේ නම් වලින් මේ කොටස් ටික හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ රාස්ලීලා කියන නර්තන අංග යටතේ තවත් කොටස් කීපයක් නිර්මාණය කරලා තියෙනවා. විවිධ වූ කොටස්. ඒ කියන්නේ මහා රාස්, වසන්ත රාස්, කුංජ රාස්, නුට්ටිය රාස් කියන ඒත් නර්තන අංගමයි පුතේ. හොඳට මතක තියාගන්න. හැබැයි එන්නේ රාස්ලීලා කියන නර්තන අංග යටතේ. එතකොට රාස්ලීලා කියන්නේ කෙටියෙන් මතක තියාගත්තොත් රාධාහ ක්‍රිෂ්ණගේ ප්‍රේම වෘතාන්තයේ තේමා කර ගනිමින් නිර්මාණය වුණු නර්තන අංගයක්. ඒ විදිහට මතක තියාගන්න. ඊළඟට පරෙංග. පරෙංග මණිපුරි නර්තනයේ මූලික අභ්‍යාසය. පරෙංග කියන්නේ මේ වගොඩක්ම පද කොටස්, සුවිශේෂී වූ පද කොටස්. ඒ චාලිවල සුවිශේෂී වූ පද කොටස් කියලා තමයි අපි හඳුන්වන්නේ. පාරෙන් මේවා වර්ගීකරණය කරලා තියෙනවා. දැන් අපෙත් තියෙනවානේ මූලික අභ්‍යාස. ඒ වගේ මේ මණිපුරි නර්තනවලත් මූලික අභ්‍යාස තියෙනවා. ඉතින් මූලික අභ්‍යාස වලට තමයි මේ පාරෙන් කියන්නේ. චාලිවල සුවිශේෂී පද කොටසක් කියලා මතක තියාගන්න. පාරෙන් චාලිවල සුවිශේෂී පද කොටසක්. මූලික අභ්‍යාස ගැන දැන් මූලික අභ්‍යාසයක් තියෙනවා චාලි කියලා. ඒ චාලිවල තියෙන සුවිශේෂී පද කොටසක් කියලා එහෙම මතක තියාගන්න. කෙටියෙන් මතක තියාගන්න ඔයාලට එතකොට ලේසි. ඊළඟට පුංග් චෝලම්. පුංග් චෝලම් දැන් මම කලින් සඳහන් කරානේ ප්‍රධාන අවනද්‍ය වාද්‍ය භාණ්ඩය. මොකද්ද? පුංග් බෙරය. ඉතින් මෙන්න මේ පුංග් කියන මෙන්න මේ බෙරය කරහිලාගෙන කණ්ඩායමක් විසින් කරන ලද බෙර වාදන නර්තනයක්. ඒ මොකද්ද බෙර වාදන නර්තනයක් කියන්නේ? ඒ කියන්නේ බෙරේ කරේ දාගෙන බෙර වාදනයත් සමග කරන නර්තන අංගය තමයි අපි කියන්නේ පුංග් චෝලම් කියලා. ඒ බෙරේ තමයි ප්‍රධාන අවනද්‍ය වාද්‍ය භාණ්ඩය මණිපුරි නර්තන සම්ප්‍රදායේ පුංග් නම් බෙරය. එතකොට ඒ පුංග් කියන බෙරය කරෙහි දාගෙන කණ්ඩායමක් විසින් කරන ලද නර්තනාංගයක් තමයි පුංග් චෝලම් කියලා අපි හඳුන්වන්නේ. හැබැයි පුතේ මේක ගොඩාක්ම සංකීර්ණ බවෙන් යුක්තයි. විවිධ ආගමික හා සමාජීය අවස්ථාවල තමයි මේවා රඟ දක්වන්නේ. මෙන්න මේ නර්තනාංගය. මොන මේ නර්තනාංගය රඟ දක්වන්නේ බොහෝ දුරට ආගමික හා සමාජීය අවස්ථාවන් වී. සංකීර්ණ බවින් යුක්ත වූ නර්තනාංගය පුංග් චෝලම්. ඊළඟට කර්තාල් චෝලම්. කර්තාල් චෝලම් මේ කර්තාල් චෝලම් කියන්නේ පුතේ තාලම් නර්තනයක්. අපේ තියෙන තාලම් නර්තනය නේද? අපේ තියෙනවා එහෙම තාලම් නර්තනයක්. ඒ වගේ විවිධ තාල මත කෙරෙන සාමූහික තාලම් නර්තනයක්. තාලම් නර්තනයකට තමයි අපි කියන්නේ කර්තාල් චෝලම් කියලා. ඊළඟ සංකීර්තන. විවිධ වූ ජීවිතයේ සිදුවන විවිධ අවස්ථා තියෙනවනේ, උත්සව අවස්ථා තියෙනවා. උදාහරණ ගත්තොත් කන් විදීම, ඒ වගේම බත් කැවීම, විවාහය ආදියේදී මෙන්න මේ නර්තනාංගය නර්තනය කරනවා. සමාජීය හා ජීවිතයේ සිදුවන උත්සව අවස්ථාවන්හිදී තමයි මෙන්න මේ නර්තනය රඟ දක්වන්නේ. සංකීර්තන. ඔන්න ඔය විදිහට මතක තියාගන්න, ඔයාලට මතක තියෙන විදිහට ලේසියෙන් පොඩි පොඩි කෙටියෙන් මතක තියාගන්න. එතකොට ඔයාලට ලියනකොට තමයි මේවා මතක් වෙන්නේ. නමුත් අපි පොඩි කෙටියෙන් මතක තියාගන්න එපැයි, නැත්නම් අපිට ලියන්න බෑ. මණිපුරි නර්තනාංග, රාස් ලීලා, පරෙංග, පුංචෝලම්, කර්තාල් චෝලම්, සංකීර්තන් කියන මෙන්න මේ නර්තනාංග පහ. හොඳට මතක තියාගන්න. රාස් ලීලා කියන නර්තනාංගයත් එක්ක තවත් කොටස් කීපයක් තියෙනවා. මම කිව්වා මහරාස්, වසන්ත රාස්. හැබැයි පුතේ මතක තියාගන්න, විභාග ප්‍රශ්නවලට ආවොත් ඔයාලා මේවා පටලව ගන්න බෑ. මණිපුරි නර්තන අංග ලියන්න ආවොත් ලියන්න ඕනි රාස් ලීලා, පරෙංග, පුංචෝලම්, කර්තාල් චෝලම්, සංකීර්තන් කියන ඒවා. මේ රාස් ලීලා නර්තනාංගයේ කොටස් කීපයක් සඳහන් කරන්න ආවොත් අර මම ඉස්සෙල්ලා කිව්ව මහරාස්, වසන්ත රාස්, කුංජ රාස් ඔන්න ඔය ටික ලියන්න ඕනි පුතේ. ඒ නර්තන අංගවලට මේ මහරාස්, වසන්ත රාස් කියලා ඒ ටික ලියලා බෑ. නර්තන අංගවලට රාස් ලීලා, පරෙන් ඔය කොටස් ටික ලියන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න, රාස් ලීලා කියන නර්තන අංගයේ කොටස් එහෙම ලියන්න ආවොත් අර මං කිව්ව මහරාස්, වසන්ත රාස් ඒ විදිහට ලියන්න ඕන. මොකද මේක පටලවගෙන තියෙනවා. ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නයක්. ගොඩාක් ළමයි මේක පටලවගෙන තියෙනවා. ඒකයි මම මේ පුන පුනා කිව්වේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. හරි. ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ පුතේ, දැන් මණිපුරි නර්තනයේ ගොඩක්ම සුවිශේෂී වූ කොටස් කීපයක් සැකවින් මතක තියාගන්න කියලා මම කිව්වනේ. හා, ප්‍රචලිත ප්‍රදේශ. ඊළඟට ඒ වගේ නර්තන සම්ප්‍රදාය, සංගීතය, එහි තියෙන නර්තනාංග මොනවාද, වාද්‍ය භාණ්ඩ මොනවාද, ඒ වගේම මණිපුරි රංග වස්ත්‍රාභරණ මොනවාද, ඊළඟට ඒවට තියෙන මේ නර්තන අංග ඒ මොනවාද කියලා සැකවින් මතක තියාගන්න. හැබැයි පාඩම් කරනකොට මේ දේවල් කටපාඩම් කරගත්තට කමක් නැහැ. අනිවාර්යෙන් මේ දේවල් කටපාඩම් කරගන්න. හරි. අපි දැන් බලමු පුතේ, මෙන්න මේ විදිහට ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. 2017 වර්ෂයේ අහලා තියෙනවා දෙවනි කොටසට. 2017 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයට අහලා තියෙනවා කෙටි සටහන් ලිවීම. එහෙම තියෙනවනේ කොටසක් දෙවනි කොටසේ කෙටි සටහන් ලිවීම. මණිපුරි නර්තනයේ රංග වස්ත්‍රාභරණ හඳුන්වන්න. ඔය කෙටි සටහන් ලිවීමේදී තෝරාගත් තුනකට තමයි කෙටි සටහන් ලියන්න තියෙන්නේ. හැබැයි මේක හොඳට කටපාඩම් කරලා තිබ්බනම්, මේක අවධානයෙන් අහගෙන හිටියනම් ඔයාලට මේක ලියන එක ඒ හැටි දෙයක් නෙවෙයි. කෙටි සටහන් ලිවීම සඳහා මණිපුරි නර්තනයේ රංග වස්ත්‍රාභරණ හඳුන්වන්න ඔන්න ඇවිල්ලා තිබුණා. ඉතින් අර මම කිව්වා වගේ රාධා ක්‍රිෂ්ණගේ මේ තියෙන රංග වස්ත්‍රාභරණ ටික හරියට විස්තර කරා නම් මුළු ලකුණු හම් වෙනවා පුතේ. සමහර අවස්ථාවල රූප සටහන් නැන්දත් ගොඩක් හොඳයි. ඒකයි මම කියන්නේ රූප සටහන් ඔයාලට අරගෙන ඉන්ටර්නෙට් හරහා ගිහිල්ලා ඒ රූප සටහන් අරගෙන ඔයාලා මතක තියාගන්න, අඳින්න මතක් කරගන්න. ඒක තමයි වෙන්න ඕන. හරි. ඒ 2017 ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට 2018 2016 මෙන්න මේ වර්ෂ දෙකේම දෙවනි කොටසට ඇවිල්ලා තියෙනවා ABCDE රූප සටහන් දාලා. රූප සටහන් දාලා කියන්නේ දැන් ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් වල රූප සටහන් දාලා තියෙනවා. ඒ එකක තියෙනවා ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් දැක්වෙන රූපවල රංග වස්ත්‍රාභරණ වෙන්කොට ලියා දක්වන්න. මේ රංග වස්ත්‍රාභරණ මේ ඇවිල්ලා තියෙන්නේ මණිපුරි නර්තනයේ. ABCDE හඳුන්වලා මොනවාද තියෙන රූප සටහන් කියලා ලියලා ඒ ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් දැක්වෙන රූපවල රංග වස්ත්‍රාභරණ. කොයි රූපේද ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් දැක්වෙන රංග වස්ත්‍රාභරණ තියෙන්නේ? මොන ඒ කියන්නේ ಭಾರತ කතක්, කතකලි, මණිපුරි ගත්තොත් මොන සම්ප්‍රදායද? ඒ නම ලියලා රංග වස්ත්‍රාභරණ වෙන්කොට ලියා දක්වන්න තියෙනවා. ඉතින් ඒ ඇවිල්ලා තියෙන 2018 ඇවිල්ලා 2016 ඇවිල්ලා එකම ප්‍රශ්නය. ඒකයි මම කියන්නේ ඔයාලට පුළුවන් නම් මේ ප්‍රශ්නෝත්තර හොඳට හොයාගෙන ඒවට පිළිතුරු සපයන්න. එතකොට අපිට ගොඩක්ම මතක තියාගන්න පුළුවන්. ආ නැටුම් විෂයයට ඒකක් ගන්නවා කියන එක ඔයාලා සතු කාර්යයක්. ගුරුවරු ගන්වනවා ඔයාලා වැඩි වැඩියෙන් ඒවා පාඩම් කරලා ලස්සනට උත්තර ලියන්න. ඊළඟට මම තවත් ප්‍රශ්න කීපයක් දෙන්නම් පුතේ. පොඩි කෙටි ප්‍රශ්න කීපයක් ලියා ගන්න. 1. මණිපුරි නර්තනය ප්‍රචලිත ප්‍රදේශ නම් කරන්න. මණිපුරි නර්තනය ප්‍රචලිත ප්‍රදේශ නම් කරන්න. ප්‍රශ්න අංක 2. මණිපුරි නර්තනය බිහිවීමට බලපෑ ආගමික පසුබිම පිළිබඳ කෙටියෙන් විස්තරයක් කරන්න. මණිපුරි නර්තනය බිහිවීමට බලපෑ ආගමික පසුබිම පිළිබඳ කෙටියෙන් විස්තරයක් කරන්න. 3. මණිපුරි නර්තනය ලෝකවාසීන්ට හඳුන්වා දුන් පුද්ගලයා කවුද? මණිපුරි නර්තනය ලෝකවාසීන්ට හඳුන්වා දුන් පුද්ගලයා කවුද? 4. මණිපුරි නර්තනය විෂයක් ලෙස ඉගැන්වූ ස්ථානය. මණිපුරි නර්තනය විෂයක් ලෙස ඉගැන්වූ ස්ථානය. මේව පොඩි ප්‍රශ්න කීපයක්. මේවට කෙටි උත්තර ලියලා, මොකද කෙටි සටහන් පළවෙනි කොටසටත් මේ දේවල් එන්න පුළුවන් පුතේ. අනිවාර්යෙන් එනවා. ආ ඔයාලා මේ 8 9 ශ්‍රේණිවල ඉගෙන ගත්ත බරත, කතක්, ආ 10 දැන් කතකාලි, එයාට මණිපුරි 11, ඔය දේවල් වලින් කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න අනිවාර්යෙන්ම එනවා. මේ පාඩම වෙනත් සංස්කෘතීන්ට අයත් නර්තන අංග කියන මේ පාඩම තුලින් අනිවාර්යෙන්ම ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්නයක්. ඒ නිසා හොඳට පාඩම් කරගන්න මේවා ලියලා පුතේ පාසල පටන් ගත්තොත් ඔයාලගේ ආදරණීය සර්ට හෝ ටීචර්ට නර්තනයේ විෂය බාර හොඳේ ටීචර්ට දෙන්න, එයාලා නිවැරදිතාවය ඔප්පු කරලා දෙයි. හරි.
අධික ටීචර් හරි අපූරුයි. ඔයා ඉතාමත් පැහැදිලිව ඒ පාඩම අපේ ආදරණීය දුවල පුතාලට පැහැදිලි කළා. නොදැනීම අපගේ හෝරාවත් ගෙවිලා ගියා නේද? එහෙමනම් ආදරණීය දුවේ පුතේ, නැවතත් අපි මෙවැනිම දිනයකින් ඔයාලට නර්තනය පිළිබඳව වැදගත් තොරතුරු අරගෙන එනකම් ඔයාලට නිදුක් නිරෝගී සුභම සුභ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 10-11 ශ්‍රේණිය සඳහා නැටුම් පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහාවිද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත්, දියතලාව මහාවිද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්.